බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සත්පුරුෂ කාරුණික පින්වත්නි අද දවසේ තම තමන්ට ඇති වුණු දහම් ගැටලු පිළිබඳව විස්තර කරගන්න දැනගන්න තමන්ගේ ජීවිතය තුළ මතුවෙන ධර්ම පරිහරණයේදී ඇතිවන ගැටලු ඒ වගේම පසුගිය දින දෙකේම අපි කතා කළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අදාළව තවදුරටත් පැහැදිලි කරගත යුතු බොහෝ කරුණු තිබෙන්නට පුළුවන්. ඒ සියලු කරුණු මේ වෙලාවේදී තමන්ට අවශ්‍ය දැන් විමසා ගන්න තියෙන වෙලාව. එනිසා අද දවස මේ වෙලාව තමන්ගේම වෙලාව. එනිසා අවශ්‍ය තැන් පැහැදිලි තැන් අපැහැදිලි තැන් නැවත පැහැදිලි කරගන්න පැහැදිලි තැන් තව තවත් පැහැදිලි කරගන්නට තමන්ට අවශ්‍යතාවය අවශ්‍ය තැනින් විමසා ගන්නට මේ අවස්ථාව යෙදෙනවා. ඒ නිසා පළමුවට තමන්ට කැමති ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව දැන් උදා වෙනවා.
Hmm.
සංඛත කියලා කියනකොට මේ මුළු කාම භවයේ රූප භවයේ අරූප භවයේ එහෙම නැත්නම් කාම රූප අරූප ලෝක තුනම ඒ සියල්ල එක්තෙන් කරලා ගත්තෙන් පස්සේ ඒ ලෝක ධාතු තුල ඇත්තා වූ හැම දෙයක්ම සංකත කියන වචනයටයි අයිතිවන්නේ. සංකත කියන වචනේ තේරුම ගත්තාම හේතුයෙන් ප්‍රත්‍යයෙන් සකස්සුණු කියන එක. ඒ කියන්නේ යමක් හටගත්තනම් හටගත්තේ හැම දෙයක්ම ඉබේ නෙමෙයි. හේතු ප්‍රත්‍ය යෙදිලා මොනවා හරි දෙයක් එකතු වෙලා තමයි යමක් හටගත්තේ. අන්න ඒ යමක් හේතු යෙදිලා හටගත්ත හැම දෙයක්ම සංකත කියන ධර්මයෙන් හඳුන්වනවා. ඒ අනුව ගත්තාම මේ මුළු විශ්වයම අපට බෙදන්න පුළුවන් කොටස් දෙකකට සංකත අසංකත කියලා. නිවන අසංකත ධාතුව. නිවන යම් ප්‍රත්‍යයකින් හටගත්ත දෙයක් නෙමෙයි. නිවන විතරයි අසංකත. ඉන් මෙහා පැත්තේ හැම දෙයක්ම කිව්වහම චිත්ත, චෛතසික, රූප මේ සියල්ලම චිත්ත, චෛතසික, රූප කියනකොට මේ තුනට අයිති නැති දෙයක් මේ මුළු තුන් භවයේම මුළු විශ්වයේම නැහැ. මේ තුන් භවයේම ඇත්නම් යමක් එක්කෝ එක රූප ගණයට අයිති. එහෙම නැත්නම් චිත්ත කියන කොටසට අයිති. එහෙම නැත්නම් චෛතසික කියන කොටසට අයිති. ඔය චිත්ත චෛතසික රූප කියන ටික අපිට තව විදිහකට බෙදලා දක්වනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ ස්කන්ධ පහක් හැටියට දක්වන්නේ චිත්ත චෛතසික රූප. එතකොට මේ පහට අයිති නැති දෙයක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. භෞතික වූ යමක් ඇත්නම් ඒ සතර මහා ධාතුවෙන් හටගත්ත දේ. ඒ සතර මහා ධාතුව හෝ සතර මහා ධාතුව ඇති තැන හටගත්ත යම් දෙයක් ඇත්නම් ඒ හැම දෙයක්ම සංකතයි. චිත්තජයසික ධර්මත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. නාම රූපච්ඡා විඥාන නාම රූප ප්‍රත්‍ය කරගෙනයි නාම රූප හේතු උනේ නැත්නම් විඥානයක් හටගන්නේ නැහැ. වස්තු දෙකක් එකට ගැටුනේ නැත්නම් ශබ්දයක් උපදින්නේ නැහැ. ඒ වගේ ආධ්‍යාත්මික බාහිර ආයතන ගැටුනේ නැත්නම් විඥානයක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ හේතුව නිසායි මේ ඵලය ලැබෙන්නේ. ස්පර්ශය නැමැති හේතුව නිසායි වේදනා සංඥා සංඛාර කියන චෛතසික ධර්මයන්ගේ පහළ වීම වෙන්නේ. එතකොට ස්පර්ශය නැමැති හේතුව නිසා හට ගන්න දේ වේදනා සංඥා සංඛාර ඒකත් හේතුවෙන් ප්‍රත්‍යයෙන්. එතකොට මෙන්න මේ ලෝක ධාතුව තුල නාම වේවා රූප වේවා අපි තව විදිහකට බෙදාගත්තොත් නාම වේවා රූප වේවා චිත්ත චෛතසික ධර්ම දෙකම නාම කියන කොටසට අයිති වෙනවා. එයින් බැහැර වෙන හැම දෙයක්ම රූප කියන වචනයට අයිති. මේ නාම රූප කියන දෙකම සංකත ධර්ම. සංකත ධර්මයන්ගේ ලක්ෂණය මොකක්ද? තීනිමාන භික්කවේ සංකතත් සංකත ලක්ෂණානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. සංකත ධර්මයන්ගේ ලක්ෂණය තමයි ඇතිවීම පෙනෙනවා, වැයවීම නැතිවීම පෙනෙනවා, තිබූ ආකාරයෙන් අන්න ආකාරයකට පරිවර්තනයක් පේනවා. දැන් අපි දන්න තරමින් ගත්තොත් අපේ මිනිස් ජීවිතය කියන එක ගත්තොත් අපි දන්නවා ඉපදීමක් පේනවා මරණයක් පේනවා. ඒ උපතත් මරණයත් අතර තිබූ තත්වයෙන් වෙනස් වෙවි යන ධර්මතාවයක් පේනවා. එතකොට අපි ලෝකේ අපි දන්න තරමකින් අපිට පේන තරමකින් ගත්තොත් ඕනම දෙයක් හටගත්තොත් හටගත්ත දේ වෙනස් වෙවි යනවා මරණය දක්වා විනාශය දක්වා. එතකොට මෙන්න මේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත වූ යමක් ඇත්නම් ඒ සියල්ලම සංකත කියන වචනයට අයිති. සංකත කියන වචනයට අයිති. එතකොට අපි කතා කළ ඉන්ද්‍රිය භාවනාවට අදාළ තැන කොතනද? දැන් අපිට අපි කිව්වා ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥානෙ ඉපදෙනවා. චක් තුන්දෙනාගේ එකතුව නිසා චක්කු සම්පස්සේ කියනවා. චක්කු සම්පස්සේ නිසා විඳින හඳුනන කල්පනා කරන බව වේදනා සංඥා සංකාර පහළ වෙනවා. මෙන්න මේ ස්කන්ධ ටික වේදිලා වැය වෙලා තමයි අපිට යම කෙනෙක් දෙයක් පිළිබඳව දැනුමක් එන්නේ. අපි හිතන්න අපි දැන් මලක් දැක්කා කියලා. මලක් දැක්කා කියන තැනට එනවා. මලක් දැක්කා කියන තැනට එනකොට මලක් කියන දැනුම අපිට ලබා දෙන්න, මලක් කියන දැනුම ලබා දෙන්න යෙදිලා තියෙනවා ඇහැ, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සයෙන් උපන් වේදනා සංඥා සංකාර. මේ හේතු ටික නොයදුනා නම් අපිට මලක් කියන දැනුම ලැබෙන්න විදිහක් නැහැ. එතකොට දැන් ඔන්න මේ මලක් කියලා හටගත්ත දැනුම දැන ගැනීම මේ හේතු යෙදිලා හටගත්ත දෙයක්. එහෙම නැත්නම් අපි දකිනවා කියන තැන, කුමක් හෝ දකිනවා කියන තැන, මොනවා හරි දකිනවා, මොනවා හරි පේනවා කියන තැන අපට ලැබුණේ මේ ස්කන්ධ ටික පහළ වෙච්ච නිසා. හේතු නිසා හටගත්ත ඵලයක් මේක. එතකොට හේතු නිසා හටගත්ත ඵලයක ස්වභාවය තමයි හේතු වෙනස් වෙනකොට, හේතු නිරුද්ධ වෙනකොට හටගත්ත ඵලයට පවතින ඉඩක් නැහැ. ඒකට උදාහරණයක් දක්වන්න පුළුවන්. තෙලුත් තිරයක් දැල්ලත් අපි ගත්තොත් මේ ඉදිරියේ තියෙන පහනේ දැල්ලක් තියෙනවා, තිරයක් තියෙනවා, තෙල් තියෙනවා. මේ තෙලුත් තිරයක් දැල්ලත් කියන මේ හේතු නිසා තමයි අපිට ආලෝකයක් හම්බ වෙන්නේ. දැන් ආලෝකය කියන්නේ තෙල්ද නොවේ? ආලෝකය කියන්නේ තිරයද නොවේ? ආලෝකය කියන්නේ දැල්ලද නොවේ? මේ තෙලුත් තිරයක් දැල්ලත් කියන මේ හේතු ඇති කල්හි හටගන්න දෙයක් ආලෝකය කියන්නේ. එතකොට ආලෝකය කියලා දෙයක් නැතුවත් නෙමෙයි, තියෙනවා මේ හේතු ඇති කල්හි. දැන් මේ හේතු නැති වුණොත් ආලෝකයට මොහොතක්වත් ඉතුරු වෙන්නේ ඉඩක් නැහැ, පවතින්නේ ඉඩක් නැහැ. ඒ වගේ අපිට ඇහැට යමක් ගැටුනහම දකින්නවා කියන, කනට යමක් ගැටුනහම අහනවා, නාසයට දිවට කයට යමක් ගැටුනහම දැනෙනවා, සිතට යමක් ගැටුනහම දැනගන්නවා කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ හේතු ටික පවතිනකම් විතරයි. ඒ හේතුන්ගේ පැවැත්ම ක්ෂණිකයි. ගොඩක් වෙලා පැය ගාණක් තියෙනව නෙමෙයි, ඒ ක්ෂණිකයි. ක්ෂණයක් තුල ඒ හේතු වෙනස් වෙනවා. ඒ හේතු වෙනස් වෙනකොට, ඒ හේතු නැති වෙනකොට දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන කාරණාව තියෙන විදිහක් නැහැ. අපි ඒක උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් ඔන්න අපිට පුළුවන් මෙන්න මේ හේතු ගැටීම නිසා ශබ්දයක් හටගත්තා. දැන් ශබ්දය ඇති වෙලා නැති වෙලා යන්න මහ වෙලාවක් ගියේ නැහැ. ගැටෙන ක්ෂණේම ඇති වුණා. ගැටීම අවසන් වෙනකොටම හටගත්ත ශබ්දයක් නැතුව ගියා. මෙන්න මේ වගේ තමයි ඇහත් රූපයත්, ඒ ආධ්‍යාත්මික ආයතනයත්, බාහිර ආයතනයත් ගැටෙනකොටම සිතත් සිතුවිලිත් උපදිනවා. හැබැයි ඒ දෙක වෙන් වෙනකොට මේ තරම්ම ශණයකින් මේ උපන් චිත්තජයසික ධර්මත් නිරුද්ධ වෙනවා. එතකොට ඒ ටික නිරුද්ධ වෙනකොට ඒ නිසා උපන් දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් ඇත්නම් ඒක පවතින්නට ඉඩක් නැහැ. හැබැයි දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි එබඳු තැනක නෙමෙයි ඉන්නේ. අපි ඉන්නේ හටගත්ත දේ තියෙනවා කියන පදනමක. මේක තමයි ලෝකය. අපි ලෝකයෙන් එතර වෙන්නේ මෙන්න මේ ඇත්ත දැනගත් දවසට, මේ මිත්‍යාව දුරු කරගත් දවසට. ඉතින් අපිට මේ මොහොතේ හටගත් ශබ්දය ඉපද නිරුද්ධ වෙන බව, ඉපද නිරුද්ධ වෙන බව අපේ නුවණට ගෝචර වෙලා නැහැ, නුවණින් දැකලා නැහැ. ඒකේ ප්‍රතිඵලය අපට යම් මොහොතක දකින්නට පුළුවන්. අපි දෙවනුව මෙහෙම ශබ්දයක් ඇති කරනකොට අපිට මේ වර්තමානයේ දැන් හටගත් ශබ්දය මනින්න මිම්මක් අපි ළඟ තියාගෙන තියෙනවා. අපි දැන් මේ වර්තමාන ශබ්දය මනින්නේ නැද්ද? පෙර ශබ්දයට සාපේක්ෂකව ඉස්සෙල්ලා එකට වඩා මිහිරි, ඉස්සෙල්ලා එකට වඩා අමිහිරි, ඉස්සෙල්ලා එකට වඩා ශබ්දේ වැඩි, ඉස්සෙල්ලට වඩා ශබ්දේ අඩුයි. දැන් මේ වර්තමානයේ හටගත් ශබ්දය මනින්නේ අපි අතීත මිම්ම සාධක කරගෙන. අතීතයේ ඉපදිලා මැරුණා කියලා දන්නවනම් අතීතයේ හටගත් ශබ්දයේ එතනම නිරුද්ධ වුණා කියලා දන්නවනම් මැරිච්ච දෙයකට අපට සාපේක්ෂක වෙන්න බෑ. ඔන්න අපි මැරුණ බව දන්නේ නෑ. තියෙනවා, ඉන්නවා, පවතිනවා කියන අදහසක අපි පිහිටලා ඉන්නවා. මේක තමයි ලෝකේ අපි ඉන්න තැන. දැන් අපිට නුවණින් විමසලා බැලුවොත් අපට පේනවා මේ ගැටීම නිසා හටගත්ත ශබ්දය ඇති වෙලා පෙර නොතිබීම ශබ්දය කියලා යමක් හට ගන්නවා. ඒ කියන්නේ මේ ගැටෙන වස්තු දෙකේ ශබ්දයක් කියලා යමක් තිබුණේ නෙවෙයි. කොහෙවත් ඉඳලාවත් නෙමෙයි. ගැටීම කියන හේතුව නිසාම දැන් පෙර නොතිබීම හටගත්තා. ඉතුරුක් නැතුවමයි මේ හටගත්ත ශබ්දය අවසන් වුනේ. දැන් අපට හටගත්ත දේ හටගත් දැනම නිරුද්ධ වුණා කියලා දැක්කනම් නිවන් දකින්න මීට වඩා හේතුවක් නැහැ. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හටගත් දේ හටගත් තැනම නිරුද්ධයි කියලා, හටගත් දේ හටගත් තැනම මැරෙනවා කියලා දකිනවා නම් මේකම තමයි ධම්මස. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ලැබූ විරජං වීතමලං ධම්මචක්කුං, කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති ධම්මස හැටියට පෙන්වන්නේ යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. කිසියම් ධර්මතාවයක් හටගන්නවා නම් හේතු නිසා ඒ සියලු ධර්මයෝ නිරුද්ධයි. සම්බන්තං නිරෝධ ධම්මං, ඊ හටගන්න ධර්මයෝ නිරුද්ධයි. එතකොට මේ වර්තමානයේ තුල හටගන්න දෙහි නිරෝධය දකින්නවා කියන තැන යෙදුලා තියෙන මෙන්න මේ බඳු ඇත්ත. අතීතය මිය ගොස්ය, අනාගතය නොහට ගත්තේය, වර්තමානයේ ඉපද නිරුද්ධ වන්නේය. අල්ලන්න තැනක් නෑ, පවතින්න තැනක් නෑ. දැන් අපි ඉන්නේ අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයක් තියෙනවා කියන තැන. ඔන්න මේ ශාසනයේ අපි මෙන්න මේ ධහම දැනගෙන සම්මා දිට්ඨියට එනවා කියන තැන යෙදෙනවා අතීතය මියගොස් ඇති බව, අනාගතය නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව. අපි දැන් බැලුවොත් අර හටගත් ශබ්දය හේතු ගැටීම නිසා ශබ්දයේ නැමැති ඵලයක් හටගත්ත, ධර්මතාවයක් හටගත්තා. ගැටීම අවසන් වෙනකොටම හටගත් ශබ්දය ඉතුරුක් නැතුවම නිරුද්ධ වුණා. දැන් අපට පේනවා ශබ්දය දැන් හටගත්තේ කොහොමද කියලා දන්නවනම්, මේ ශබ්දය හටගත් හේතුව කොතනද කියලා දන්නවනම් අපට කියන්න පුළුවන් කමක් නැහැ ශබ්දයේ අතීතයේ ඉඳලා ආවා කියලා. අතීතයේ පිළිබඳව අධ්‍යක්ීම අපෙන් අතහැරෙනවා. ශබ්දයේ හටගත්තේ දැන් මෙන්න මේ හේතු ගැටීම නිසා කියලා දන්නවනම් දකිනවනම් මෙන්න මේ හේතු ගැටිච්ච නිසායි මේ ශබ්දය හටගත්තේ. එතකොට අතීතයෙන් ආවා කොහේ හරි තිබිලා ආවා කියන අදහස නැහැ. දැන් හටගත්ත ශබ්දය මේ හේතු වෙන් වෙනකොටම ගැටීම අවසන් වෙනකොටම හටගත්ත දේ නිරුද්ධයි කියලා දකිනවා කියනකොටම මොකද්ද වෙන්නේ? අනාගතයට යනවා කියන අදහසක් නැහැ. හටගත් දේ හටගත්තනම නිරුද්ධයි, අනාගතය අතහැරිලා අපේ අතීතය අතහැරිලා අනාගතය අතහැරිලා අතීතං ඒකෝවන්තෝ අනාගතං ဒුතියෝවන්තෝ වර්තමානං මජ්ජේ. වර්තමානයේ තුල අපි දකින්නේ මොකද්ද? හේතු ගැටීම නිසා හටගන්නවා, හටගත් දේ හේතු නිරෝධ වෙනකොටම නිරුද්ධ වෙනවා. අන්න ඒ නිසා මේ ධහමට කියනවා අකාලික කියන. කාලයකට අයිති නෑ. කාලයකට අඩංගු කරන්න දෙයක් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපට හම්බ වෙන්නේ වර්තමානයේ තුල ඉපද නිරුද්ධ වෙන ධර්මතා. හැබැයි අපි ඉන්නේ තන නෙමෙයි. අපි හැමතිස්සම වර්තමානයේ අපට හමු වෙන දේ අපේ අදහසක් වෙනවා. අතීතයේ තිබුණු දේ පේනවා කියන. අතීතයේ අහපු දේ ඇහෙනවා. ඒකමයි ඇහෙන්නේ කියන අතීත අත්දැකීම එනවා. ඊළඟට තියෙන දේ, මේ පේන දේ, අතන තියෙනවා, මෙතන තියෙනවා කියන අනාගතය පිළිබඳවත් හැඟීම එනවා. මේ අතීතයේ අනාගතයේ පිළිබඳව බැඳුම අපට ඇති වෙන්නේ වර්තමානයේ ඇත්තනු දකින නිසා. යම් දවසක අපි මේ මොහොතේ ගැටීම නිසා හටගන්න දේ, ඒ කියන්නේ ඇහත් රූපයක්, කනත් ශබ්දයක්, නාසයත් ගන්ධයක්, දිවත් රසයත්, කයත් පහසත්, සිතත් සිතුවිලිත් ගැටිලා දැන් මේ මොහොතේ හටගන්න දේ තමයි අපට දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන ධර්මතාවය යෙදිලා තියෙන්නේ. හැබැයි අපි හැමතිස්සෙම මෙන්න මෙතනදී රැවටෙනවා, අරහේ තිබෙන දේ පේනවා කියලා. දැන් ඔබ මොහොතකට සිහි කරලා බලන්න, ඔය දෙනෙත් පියාගෙන සිටියේදීම මගේ අතේ තියෙන දේ පිළිබඳව, අපි ලෝකයේදී අපි කතා කරන වටාපත කියලා කතා කරන දේ පිළිබඳව දැන් ඔබට යමක් නැවෙන හිතේ, මා අතේ තියෙන රූපයට සතර මහා ධාතුයෙන් පරමාණුයෙන් හටගත් ඒ වස්තුවට, ඒ ද්‍රව්‍යයට සමාන වූ යමක් දැන් ඔබේ හිතේ මෙවෙනවා. බලන්න ටිකක්. දැන් හිතේ මෙවිලා. දැන් මේ මෙවිච්ච දේ දිහා ඔබ බලන්නෙම අර හාමුදුරුවන්ගේ අතේ තියෙන වටාපත කියන අදහස. මේ වටාපතයි කියන අදහසින් ඔය ඡායාව දිහා බලනවා කියන කාරණාව තුළම තියෙනවා ඔබට අතීතයේ නොමරුණු බව, වර්තමානයේ ඇත්ත නොදකින බව, අනාගතයකුත් ඇති බව. ඔය පේන දේ බලන්න ඔබ බය අරිනවා. දැන් සිතටයි පෙනෙන්නේ, පෙනෙන දේ පිළිබඳව තියෙන හාමුදුරන්ගේ අතේ තියෙන එකමයි පේන්නේ. තියෙන දේ පේනවා. ඊළඟට පේන දේ තියෙනවා. දැන් ඔබට මේ පෙනෙන දේ බලන්න එහෙ ඇරිලා. එහෙ ඇරියම කුමක් බලන්නද? පෙනුණු දේ බලන්න. දැන් බලන්න, එහෙ ඇරිය නිසා ඔබට දැන් යමක් පේනවා ඇති. එහෙත් කලින් දෙනෙත් පියාගෙන සිටිද්දී ඔබට පෙනුණා නම් යමක්, ඒ පෙනුන දේ දැන් ඇහැට ගැටුණු නිසා පෙනෙන දේ වෙනස අපි දන්නේ නැහැ. පෙර ඔබ මනායතනේ, ධම්මායතනේ, මනෝවිඥානයේ ඇති කල්හි හටගත්ත ධම්ම සංඥාව දිහා බලලා වටාපත කියන කල්පනාව කරලා වටාපත කියන දැනගැනීමකට ආවා. වටාපත කියන දැනගැනීමකට ආවේ සතර මහා ධාතුයෙන් හටගත් රූපයක් දැකලා නෙමෙයි. තම සිතේම උපන් සංඥාමය ස්වરૂපේ ස්වභාවය දැකලා. එතකොට තමන්ගේම සිතුවිලි වලට තමයි ආරෝපණය කළේ මේ වටාපතයි කියන අදහස. දැන් ඒ සිතෙන් වටාපත කියලා දැක්ක දේ එහෙ ඇරලා ඔබට බලන්න පුළුවන්ද? සිතත් සිතුවිලිත් ගැටීම නිසා සිතේ යම් සංඥාවක් හටගත්තා නම් සිතත් සිතුවිලිත් නිරුද්ධ වෙනකොටම ඒ ඒක සංකත ධර්මයක් ඒක නිරුද්ධ වෙනවා. දැන් එහෙ ඇරලා බලනකොට ආපහු හැට රූපේ ගැටීම නිසා රූප සංඥාවක් පහළ වෙන්න පුළුවන්. පේන්න පුළුවන් අර විදිහේම සටහනක් හිතට. හැබැයි ඉස්සෙල්ලා පෙනුණු සංඥාව නම් නෙමෙයි, දැන් හේතු ගැටීම නිසා දැන් හටගත් සංඥා. මෙන්න මේ වගේ හේතු ගැටීම නිසා හටගන්න වර්තමානයේ තුල අපිට හමු වෙන හසු වෙන දේ තමයි අපි සංකත ධර්ම හැටියට ඉන්ද්‍රිය භාවනාවෙදි දකින්න කියලා කිව්වේ. ඒ නිසා සංකත කියන වචනේ කෙටියෙන් හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත ඉපදීම වැයවීම වෙනස් වීම ස්වභාව කොට ඇති යම් චිත්තචෛසික රූප ධර්මයක් ඇත්නම් ඒ සියල්ලටම කාම රූප අරූප, කාම රූප අරූප ලෝක, ලෝකේම භවත්‍රේම විශ්වේම ඇති නිර්වාණ ධාතුවේ අරින් මෙහා ඇති සියල්ල සංකත කියන ධර්මයට අයිති. නෑ, කෙලෙස් නිස්සාරණය නිසා අපට ලැබෙන්නේ මගඵල. මාර්ගඵලය වෙනයි නිවන වෙනයි. මගඵල කියන ටික හේතු ප්‍රත්‍යයෙන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් හේතු ප්‍රත්‍යයෙන්. මාර්ගඵල නවලෝකෝත්තර ධර්මය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතර ඵල මේ සියල්ලම නැසෙන වෙනසින ඒවා. රහතන් වහන්සේ ලැබූ යම් අවබෝධයක් නුවණක් ඇත්තම් ඒවත් සංකත ධර්ම, නැසෙන ධර්ම. නිවන කියලා කියන්නේ නොහට ගන්න බව. අසංකත ධාතුව හට ගත්තොත් නත්ති ජාතස් සමරණ, හට ගත්තොත් යමක් දිරනවාමයි මැරෙනවාමයි. එනිසා නිවන පමණමයි අසංකත කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අසංකත ඒ සියල්ලම සංකතයි. අකුසල කර්මය කරපු ක්‍රියාව ඒ මොහොතේම අහෝසි වෙනවා. නමුත් ඒ අහෝසි වෙන බව නොදන්නාකම මත තමයි පූර්ව කර්මයට විපාක විඳින්නේ. මේ ශාසනික ධර්මතාවයේ හඳුනාගත් කෙනෙකුට තමන් කළා වූ සියලු කුසල කුසල කර්ම යට කරන්න පුළුවන්. අඟුලිමාල කියලා කියන්නේ 999 ගණනින් ඊට වැඩි. එයා ගණන් කරන්න පටන් ගත්තට පස්සේ 999ක් මිනිමරපු කෙනෙක්. නමුත් එබඳු බරපතල කර්ම ශක්තියින් පවා යටපත් කරලා රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්කම තිබුණා. එතකොට අපි අතීතය පිළිබඳව වර්තමානයේ ඇත්ත නොදකිනකම නිසායි අපිට අතීතයට වග කියන්න වෙලා තියෙන්නේ. වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව, වර්තමානයේ හටගන්නේ වර්තමානයේ හේතු ගැටීම නිසා බව අපි දැකගත් දවසට අතීතයේ කළා වූ කුසලයට හෝ අකුසලයට හෝ අපිට වග කියන්න වෙන්නේ නැහැ. දැන් අපි වර්තමානයේ හටගන්න ධර්මයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම මත අතීතයේ කළ නොකළ දේ පිළිබඳව වග කියන්න වෙලා තියෙන වග කියා ගන්න වෙලා තියෙනවා. ඉතින් මේ ධහම මේ යථාර්ථයේ මේ දර්ශනයට එනවා කියන්නේම කර්මක්ෂය. කර්මක්ෂය කියලා කියනකොට කුසල අකුසල සියල්ලම බලය සිඳලා දානවා. විපාකයට එන්න ඉඩක් නැහැ. දැන් විපාකයට එනවා කියන්නේම අපි වර්තමානයේ ඇත්ත නොදකමු. දැන් හිතන්න දැන් ඔබට මේ මොහොතේ ඔබ ඊයේ දවසේ කළ යම් ක්‍රියාවක් හිතමු අපි හිතමු සොරකමක් සත්‍යයක් මරා දැමීමක් කියලා. දැන් ඒ සිදුවීම සැබවින්ම ඊයේම අවසන්. දැන් ඒ අවසානය එසේ අවසන් වුවත් දැන් ඒ සිදුවීම ආපහු මැවෙන්න පුළුවන් වෙන්නේ ඔබේ හිතේ. දැන් ඒ වෙච්ච දර්ශනේ ඒ සිදුවීම ඒ විදිහෙම සිතේ උපදින්න පුළුවන්. සිතේ මැවෙන්න පුළුවන්. එතකොට දැන් අපි දැනගත්තොත් දැන් සිතේ මේ ධර්මතාවය හටගත්තා. හට ගැනීම දැන් සිතේ මේ ධර්මතාවය මැවෙනකොට පේනකොට දැන් සිතේ වේදනා සංඥා කියන මේ සලකුණු අපට මැවුනේ දැන් මේ මොහොතේම සිතත් සිතුවිලි ගැටිලා. හේතුවත් මෙතන ඵලයක් මෙතන. හේතුවත් හේතුව නිසා හටගත්ත ඵලයක් දෙකම වර්තමානයි. හැබැයි මේ හේතුවත් ඵලයේත් වර්තමානය නොදන්නාකම මත අපි ආවර්ජනය කරගෙන ආයේ ඉච්ච සිදුවීම. දැන් අපිට ඊයේ පිළිබඳව දැනුත් ශෝක කරන්න වෙලා තියෙන්නේ වර්තමානයේ මේ හටගන්න ධර්මතාවයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා. මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු ඔව් නෑ මේ වචන ටික විතරක් ප්‍රමාණවත් නෑ. මේ ධහම දකින ධහමක් කරගන්න ඕන. දැන් මොකද්ද දැන් දකින ධහමක් කරගන්න ඕන කියන්නේ යම් අදහසක් ආවා කියන තැන ඒ වගේ තැනකට අපි එන්න තියෙන ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන තරම් ගලු බවකට එනවා කියන තැන ඊට එහාවෙන් මේ ගැන හඳුනා ගැනීමක් කරන්න වෙනවා. කොහොමද? අපි බලමු. මම සතෙක් මෙරුවා කියන ඒ අතීත ක්‍රියාව පිළිබඳව දැන් සිහි වුණා සිහි කරගත්තා කියන තැන ඉස්සෙල්ලම යෙදෙන්නේ සතෙකු පිළිබඳව දැනුමක් වෙනවා. මම එකට වෙන තැනකින් උදාහරණයක් දක්වන්නම්. අපි හිතමු දැන් අපි දළදා මාලිගාව වැඳලා තියෙනවා. දැන් අපිට දළදා මාලිගාව පිළිබඳව මේ ඡායාව මේ සටහන හිතේ ඇඳෙන්න පුළුවන්. මේ හිතේ ඇඳෙනකොට ඔන්න ඉස්සෙල්ලම අපි කරන්නේ මේ දළදා මාලිගාව කියලා විතර්ක කරලා මේ දළදා මාලිගාවමයි කියන දැන ගැනීමට එනවා. ඊළඟට අනේ මේ දළදා මාලිගාවේ මම වැඳි මෙතන භාවනා කළේ මෙතන මල් පහන් පූජා කළානි මේ වන්දනා කරානි කියලා ඔන්න අතීත කර්ම ටික සිහි කරගන්න වෙලාව. එතකොට මේ අතීත කර්ම ටික සිහි කරගන්න වෙලාවේ අපි හිතමු මරණය සිද්ධ වුණා කියලා. එතකොට අපි මරණයේ මොහොතේ අපේ චුතිසිත වෙලා තියෙන්නේ මොනවද? දළදා මාලිගාවේ අපි කරපු පින්කම් ටික පිළිබඳව සිතමින් ඉන්න අවස්ථාව තමයි මරණය වුණේ. එතකොට අපේ කර්මය කුසල කර්මයක් කුසල චේතනාවක් අතීත වූත් ඒ වර්තමානයක් හැටියට දැන් සිහි කරමින් හිටපු අවස්ථාවක් සුගතිය මරණයෙන් මතු ප්‍රතිඵලය වෙනවා තවත් කෙනෙකුට දළදා මාලිගාවෙම ඡායාව පේනවා මේ සංඥාව පේනකොට මොහු විතර්ක කරනවා නේ දළදා මාලිගාව කියලා ඒ කල්පනා කළ විදිහටම දැනගන්නවා දළදා මාලිගාව කියලා ඔන්න එයාගේ දැනුම දැනගැනීම දළදා මාලිගාව ඊළඟට එයාට මතක් වෙනවා දළදා මාලිගාව ළඟට ගිහිල්ලා කරපු හොරකම අපි හිතමු සෙරප්පු දෙකක් දාගෙන ආවේ කියලා අනුන්ගේ තමන්ගේ දෙක තියලා අනුන්ගේ දෙකක් දාගෙන ආවා දැන් මෙන්න මේ ක්‍රියාව සිහි වෙනවා දැන් දළදා මාලිගාව කියන දැනුමට ආවා ඊළඟට දළදා මාලිගාව ළඟදී මෙඹඳු ක්‍රියාවක් එයාට අර කරපු මල් පහන් පූජාව නෙමෙයි මතක් වෙන්නේ අර එතනදි කළ අයථා ක්‍රියාව පිළිබඳව සිහියට එනවා අපි හිතමු කෙනෙකුගේ මරණයේ මොහොතේ වුණා ඔහු සිහි කරමින් හිටියේ ඔහුට නිමිත්ත වුණේ දළදා මාලිගාවමයි නමුත් ඔහු සිහි කළේ වැරදි පැත්තක් ඒ නිසා ඔහු අකුසල කර්මයක් විනිහි කළේ අකුසල චේතනාවක් පහල කළේ ඒකේ ප්‍රතිඵලය වෙනවා ඔහු දුගතියට යනවා ඉන්ද්‍රිය භාවනා වඩන කෙනාට තියෙන්නේ මෙන්න මේ කෙනා වගේම අර මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ඇති කල්හි පෙර විද්‍යා සංඛාරයෙන් රැස් කළ නිසා මේ සංඥාව හිතේ ඇඳෙන්න පුළුවන් අර දෙන්නට වගේම මේ සටහන හිතේ මැවෙන්න පුළුවන් එතකොට මේ දළදා මාලිගාවයි කියන විතර්කයක් කරනවා ඒ අනුව දැනගැනීමකුත් වෙනවා දළදා මාලිගාවමයි කියන දළදා මාලිගාවමයි කියන දැනගැනීමකට එනවා දැන් දළදා මාලිගාව කියන දැනගැනීමට ඇවිල්ලා අර දෙන්නම කළ කුසලයේ අකුසලයේ සිහි කරන තැනකට ගියා දැන් ඉන්ද්‍රිය භාවනාව කරන කෙනා මේ දෙකම නිරුද්ධ කරන්න ඕන දළදා මාලිගාව කියන දැනගැනීමට ඇවිල්ලා මල දළදා මාලිගාවේ මල් පහන් පූජා කළ බව හෝ භාවනා කළ බව හෝ දළදා මාලිගාව ළඟ හොරකමක් කළ හෝ කියන ක්‍රියාවේට මේ දළදා මාලිගාවට සාපේක්ෂකව එහාට පණින් නැතුව දළදා මාලිගාව කියන දැනගැනීමක් ඇති වුණා දැනගැනීම ඇති වුණේ මෙන්න මේ ආයතන ටික මේ ස්කන්ධ ටික යෙදිලා නේද මේ ටික නැති වෙනකොට මේ දැනගැනීම නිරුද්ධ වෙනව නේද කියලා බැලුවොත් අපිට හටගත්තු දළදා මාලිගාව පිළිබඳව දැනුමක් ඇති වෙලා ඒ දැනගැනීම එතනම නිරුද්ධ කළා වෙනවා එතකොට අපිට දළදා මාලිගාවට සාපේක්ෂව අපි කළ කුසලයේ හෝ අකුසලයේ සිහි කරන්න ඉඩක් නැහැ කර්මක්ෂය කළා අතීත කර්මයට ඉඩ තිබුවේ නැහැ. එතකොට අතීතයේ දළදා මාලිගාව ළඟ කුසල් කරලත් ඇති අකුසල් කරලත් ඇති. දැන් මේ දෙකටම ඉඩ ලැබෙන්නේ දළදා මාලිගාව කියන තැනට සාපේක්ෂක වුණොත්. ඒ නිසා දැන් අපිට දළදා මාලිගාවට සාපේක්ෂක වෙනකොට එතන ඕන තරම් සිදුවීම් තියෙනවා අපේ හිත සතුටු කරපු දේවලු අපේ හිත අසතුටු වෙච්ච දේවලු තියෙනවා. ඒකාන්තයෙන් එතනට සාපේක්ෂක වුණොත් කුසලයේ හෝ අකුසලයේ ඉදිරියට එන්න ඉඩ තියෙනවා. තෙර කර්මයේ සිහිට එනද ඒ නිසා එතනදි කල යුත්ත වෙන්නේ ඉන්ද්‍රිය භාවනාව වඩන හැටියට නම් මොනවා හෝ වේවා දැන ගැනීමක් කියන තැනට ආපු ගමන් දැන ගැනීම ඇති වුනේ මෙන්න මේ හේතු යෙදලා මේ හේතු නැති වෙනකොට මේ දැන ගැනීම නිරුද්ධ වෙනවා ඒ දැන ගැනීම නිරෝධය යවන එකයි එතකොට කර්මයට ඉඩ නැහැ කුසලයට හෝ අකුසලයට ඉඩ නැහැ ඒබඳු නිරෝධයක් බලමින් අපි හිතමු තුන්වෙනි කෙනාගේ මරණය එතන වුණොත් ඔහුට නැවත ප්‍රතිසන්දියක් උපදින්න කර්මයක් නැහැ. ඔහු කුසල කර්මයේ සිහි කළෙත් නැහැ. අකුසල කර්මයේ සිහි කළෙත් නැහැ. ඔහු දැක්කේ ඉපදිලා මැරෙනවා. හටගත්ත ධර්මය හටගත්තැනම නිරුද්ධ වෙනවා දැක්කේ. එනිසා කර්ම රහිතයි. කර්ම රහිත නිසා ඔහුට නැවත හට ගැනීමක් වෙන්න ඉඩක් නැහැ. සුගතියක හෝ දුගතියක ප්‍රතිසන්දියකට සංකත ධර්මයක උත්පාදේ වෙන්න ඉඩක් නැහැ. එතකොට අපි කියනවා ජාති නිරෝධය කියලා.
කුසල් සිතිවිලි ඔළුවට එනවා නම් ඉස්සර කුසල් කර්ම. ඒව සිහිපත් කරලා තනන්නේ
නැහැ. ලෝකයට සාපේක්ෂව අකුසලයේ යටපත් කරලා කුසලයේ මතු කරගන්න පුළුවන් නම් වටිනාකමක් තියෙනවා ලෞකික ප්‍රතිපදාවෙන්. ඒක නිවන් දකින්න ප්‍රතිපදාව නෙමෙයි. නිවන් දකින ප්‍රතිපදාවේ කුසල් අකුසල් කියන දෙකම අත්හල යුත්තක් වෙනවා. මොකද සතර අපායට සාපේක්ෂකව ලෝකය තුල මනුස්ස ලෝකයේ සුගතියක් වෙනවා. සතර අපායට නොගින් මනුස්ස ලෝකයේ තුල රැඳෙන්න පුළුවන් නම් වටිනාකමක් තියෙනවා. මනුස්ස ලෝකයට සාපේක්ෂකව සදිව්‍ය ලෝකයේ සුගතියක්. සදිව්‍ය ලෝකයට සාපේක්ෂකව රූපී බ්‍රහ්ම ලෝකයේ සුගතියක්. රූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂකව අරූපී බඹතලයේ සුගතියක්. දැන් අරූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂකව රූපී බ්‍රහ්ම ලෝකේ දුගතියක් ඉවේති වෙනවා. මොකද අරූපී බ්‍රහ්ම ලෝකයේ තියෙන සැප රූපී බඹලුව නැති නිසා. රූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂකව දිව්‍ය ලෝකයේ දුගතියක් ඉව යුතුයි. ඒ රූපී බ්‍රහ්ම ලෝකයේ තියෙන සැප ආයු දිව්‍ය ලෝකේ නැහැ. දිව්‍ය ලෝකයට සාපේක්ෂකව මනුෂ්‍ය ලෝකයේ දුගතියක් ඉව යුතුයි. දිව්‍ය ලෝකයේ තියෙන සැප මනුෂ්‍ය ලෝකේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ තියෙන දුක දිව්‍ය ලෝකේ නැති නිසා. මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂකවයි සතර අපාය දුගතියක් ඉව යුතුයි. මනුෂ්‍ය ලෝකයේ තියෙන සැපෙහි නැති නිසා. එහි තියෙන දුක මෙහි නැති නිසා. හැබැයි නිබ්බානං වා උපනිදාය සබ්භා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂකව සතර අපායේ උපන්නත් මනුස්ස ලෝකේ උපන්නත් දිව්‍ය ලෝකේ උපන්නත් රූපී අරූපී බ්‍රහ්ම ලෝකේ උපන්නත් දුක කියලා කියනවා. ඇයි ඒ හැමතැනකම දුක රැඳිලා තියෙනවා? දුක්ඛ ආරි සත්‍යයේදීලා තියෙනවා. නැවත නැවත දුක හටගන්න හේතුව යෙදිලා තියෙනවා. ඒ නිසා මේ තුන් භවයේම ප්‍රතිසන්දියේ උත්පත්තිය නිවනට සාපේක්ෂකව දුගතියක් කියනවා. ඇයි? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පංච උපාදානස්කන්ධය එහි යෙදෙන නිසා. ඒ නිසා ලෝකය තුල දුගතියට වඩා සුගතිය හොඳයි. සුගතිය ඇති කරන කුසල ධර්මයන් මෙනෙහි කිරීම වටිනවා. ඒක කළ යුතුයි. හැබැයි නිවන් දකින්න යන ප්‍රතිපදාවේදී ඒක අපි හඳුනගත්ත දවසට සුගතියේ දුගතියේ කොතනක හෝ ප්‍රතිසන්දියේ පිණිස පවතින යම් කර්ම චේතනාවක් වෙනවනම් ඒ දෙකටම ලැබෙන්නේ සමතැන. ඒ දෙකම දුරු කළ යුත්තක් වෙනවා. එතකොට කර්මය නෙමෙයි දුරු කරන්නේ, කර්මයට ඉඩ ලැබෙන තැනයි නිරුද්ධ කරන්නේ. දැන් කුසලයට හෝ අකුසලයට කියන දෙකටම ඉඩ ලැබුණේ දළදා මාලිගාව කියන දැනගැනීම. දළදා මාලිගාව කියන දැනගැනීමට ආවට පස්සේ කෙනෙකුට කුසලයේ සීවෙන්නත් පුළුවන්, අකුසලයේ සීවෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. එහෙත් අපි මේ දෙකම නිරුද්ධ කළා වෙනවා. මේ දළදා මාලිගාව කියන දැනගැනීමම මේ හේතු ඇති කල්ලි හටගෙන අර තෙලුත්තිරයක් දැල්ලත් ඇති කල්ලි ආලෝකය, තෙලුත්තිරයක් දැල්ලත් නැති කල්හි ආලෝකයද නිරුද්ධ වෙනවා වගේ, නැති කල්හි නිරුද්ධ වෙනවා වගේ මේ මන ධම්ම මනෝවිඥාන ඇති කල්හි මෙබඳු දැනගැනීමක් මේ හේතු නැති වෙනකොට මේ දැනගැනීමද නිරුද්ධ වෙනවා කියලා බැලුවොත් ඒකත් කුසලයක්. දැන් අතන ලෝකය තුල පාපයට සාපේක්ෂකව කුසලයක් තියෙනවා යහපත සීකර ගැනීම. මෙන්න මේ දෙකටම සාපේක්ෂක කුසලයක් තියෙන ලෝකෝත්තර කුසල. දැන් අපි යම් දැනගැනීමකට ඇවිල්ලා ඒ දැනගැනීම නිරෝධයට මෙනෙහි කරනවා කියන තැන තමයි අතිශ්‍රේෂ්ඨ කුසලය, ලෝකෝත්තර කුසලය. එතකොට අපි අකුසලයට ගියා නෙමේ, කුසලයේ උසස්ම අවස්ථාව භාවිතා කළා වෙනවා. මේ භාවිතාව කරන කෙනා එක්කෝ රහතන් වහන්සේ කෙනෙක් හැටියට පිරිනුවම් පාන්න ඕන, එහෙම නැත්නම් මරණ මොහොත වුණොත්, එහෙම නැත්නම් කෙලෙස් ඉතුරුව තිබුණොත් අනාගාමී කෙනෙක් වෙන්නට ඕන, එහෙම නැති වුණොත් ඒකාන්තයෙන් මේ ධර්ම දකින්න කෙනා අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන, ඒකාන්තයෙන් සතර අපායට යන කෙනෙක් නම් නෙමෙයි, නියත වශයෙන්ම සම්බෝධිය අවබෝධය කරා යන කෙනෙක් එනවා. අර කරපු පින්කම් ටික සීකරගෙන සුගතියට යන්න ඕන කියන අදහසකට එන්න ඕනේ නෑ. මේ ධර්ම දන්න බවම දකින බවම ප්‍රමාණවත් වෙනවා සතර ආපායෙන් මුදවයි.
ඕලාරිකයි
කියලා කියන්නේ දැන් අපිට පෙනුනේ සිතේම උපංචායාවක්නේ. දැන් අපේම සිතේ උපන් අපේම සිතුවිල්ලට අපි කෙනෙක් දෙයක් කියලා ගත්ත ගැනීම කොච්චර රළු ගැනීමක්ද? බාල ගැනීමක්ද? මෙන්න මේ භව තමයි ඕලාරික භව කියලා කියන්නේ. අපි ඕලාරිකයි කියලා කියන්නේ බොහොම ප්‍රාථමික රළු කියන අදහසින්. දැන් තමන්ගේම හිතේ උපන් ඡායාවට සත්වේක් පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියන බාර ගැනීමක් කළා. මෙන්න මේක මේ ගැනීම ඕලාරික. එතකොට යම් කෙනෙකු මෙන්න මේ ගැනීමට ආපු ගමන්ම කැමැත්ත හෝ අකමැත්ත උපන්න ගමන්ම එයා හිතනවා සංකතය ඕලාරිකයිනේ, මේ ධර්මයේ මේ හේතු නිසා හටගත්තු දෙයක් නේද කියලා බලනවා. එහෙම නැත්තම් කොච්චර ඕලාරික රළු ගැනීමක්ද මේ මගේම සිතුවිලි වලට රැවටිලා නේද මම මේ කෙනෙක් පුද්ගලයෙක් දෙයක් කියන අදහසට ආවේ. රූප සංඥාව ඇති වෙච්ච දේ තමයි. එතකොට අපිට කවදාවත්ම බලන් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපිට කොච්චර ඇහැට මේ රූපය ගැටිලා තිබුණත් අපිට රූපය පිළිබඳව ඇහැට දැర్శණේ වෙන්නේ වර්ණ රූපේම විතරයි. රූපේ 8-20ක් වෙන 28ක් වෙනවා. එයින් ඇසට දැర్శණේ වෙන්නේ වර්ණ සටහන විතරයි. ඇසට පේන්නේ වර්ණ සටහන විතරයි. ඊට එහාට දෙයක් රූපේ පිළිබඳව ඇහැට දකින්න බෑ. ඇහැට හසු වෙන්නේ නෑ. දැන් මනසට හසු වෙන්නේ ඒ රූප ටිකක් නෙමෙයි, මේ සිතේම උපදින ඡායා මාත්‍රය. දැන් මෙතන තියෙන වරද දෝෂය තමයි මෙහි පේන්නේ මෙහි තියෙන එකමයි කියන අදහස උපදවා ගන්න එකයි. එතකොට නාමය පේන්නේ රූපයයි පේන්නේ කියලා හිතාගන්න. එතකොට අපි නාමයයි රූපයයි දෙකම එකතු කරනවා. දැන් අපි මේක වෙන් කළොත් මේ පේන දේ මෙහෙටයි ඇයිති කියලා මේක වෙන් කළොත් ඉබේමයි අපිට රූපය අතහැරෙන්නේ. ඒ අපිට රූපය හම්බෙලා නැහැ නේ කවදාවත්. මේ පෙනෙන්නේ හිතේම හටගත්ත දේය කියලා බලන්න පුරුදු කළොත් රූපය පිළිබඳව අතහැරෙන්නේ. හැබැයි එකක් තියෙනවා මෙන්න මෙහෙම, මේ පරේෂණයේදී පළමු කොට පංච ආයතනේ භාවිතා කරලා මේ ඇත්ත දකින්න බෑ. පංච ආයතනේ තුල අපි මේ සිතෙන් මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස පිළිබඳව සංඥාව දකිනවා කියන තැනකට එන්න අමාරුයි, අපහසුයි. මේ රූපයම පේනවා, ශබ්දයම ඇහෙනවා, ගන්ධයම රසයම පහසම දැනෙනවා කියන දෙවි තැනක ඉන්නවා. අපිට මේ පහේ ඇත්ත හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මාර්ග භාවනාවදී, විශේෂයෙන් මන ආයතනේ භාවිතා කිරීමෙන්. මන ආයතනේ භාවිතා කිරීම තුළ අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා, එහෙනම් එහෙ කියන තැනදීත්, එහෙන් දකින්නවා කියන තැනදීත් දකින්නේ මේකම නේද කියලා. ඒකට අපි නිදර්ශනයක් ගත්තොත් දැන් ඇහැට යමක් ගැටුණා. ගැටිලා අපි එහෙම්ම නම් ඒ රූපය දැක්කේ. දැන් අපි ගේ ඇතුළට වෙනකොට ආයි ඒ රූපේ ඉතුරුක් නැහෙනේ. ඉවරයිනේ. දැන් අපි ඒ දැක්ක දේ පිළිබඳව සිතින් නැවෙන්නේ කොහොමද? එහෙන්නම් දැක්කේ දැන් අපිට පුළුවන් දෙයක සිතින් මවන්න. ඇහැට පෙනුණා නම් දැන් ඇහැට ගැටෙන අරමුණ දැන් මෙතනනේ දොරවහල. එහෙත් අපි එළිය දැක්ක දේ දැන් සිහි වෙන්නේ. එහෙනම් දැන් අපිට අනුමානයක් කරන්න බැරිද? එහෙට ගැටුණු වෙලාවේදී හිතට පෙනිච්ච දේ මේකමයි කියලා, මේක පෙනිලා අරකමයි කියලා හිතාගත්ත බවක් නේද තියලා තියෙන්නේ. ඇහැට පෙනුනා නම් දැන් ඇහැ වෙන් වෙනකොට ඉවර වෙන්න එපා. මෙතෙන්ට එනකොට මෙතෙන්ට ඇවිල්ලා ඒ අරමුණගෙන ඒ ඡායාව අපහු හිතේ ඇඳෙන විදිහක් නැහැනේ. එහෙනම් දැන් හිතේ ඇඳුනා නම් දැන් හිතට පෙනුනා නම් පෙරත් මෙබඳු සිදුවීමක් නේද උනේ කියන අර ධර්මයේ පිළිබඳව මේ අහන ධර්මයේ පිළිබඳව යම් ටික ටික ප්‍රත්‍යක්ෂතාවයකට අනුමාන ඥානයකට අනුලෝමික ඥානයකට අපට එන්න පුළුවන්. එහෙනම් පංචායතනයේ තුලත් තියෙන්නේ මේ වගේ මෙබඳුම ධර්මතාවයක් නේද කියලා. ඊළඟට අපි මනායතනයේ තුල ඒ හටගන්න දෙයට නොරැවටි හිටියෝ පංචායතනයේ අපට ආපහු හම්බ වෙන්නේ නැහැ. පංචායතනයේ නිබුද්ධ කරන්න පුළුවන් බවකුත් තියෙනවා. එනිසා පුළුවන් තරම් මේ ධර්ම ගවේෂණය කරන්න තෝරගන්න මනායතනයම සිතට පේන දෙයම. එතකොට හොඳටම දන්නවා දැන් භෞතිකයක් නෙමෙයි මෙතන පේන්න බෑ. නමුත් මේ සිතට පේන දේ තුල භෞතික වූවක් පිළිබඳවමයි අරමුණට එන්නේ නැගෙන්නේ. එහෙනම් ඒක වියයක්ක් නොවේ නේද කියනක පහසුවෙන් අපට තේරුම් ගන්න පුළුවන්, අනුලෝමික ඥානයක් ඇති කර ගන්න පුළුවන්. එහෙනම් අපි සංසාරේ හැමදාම රැවටුනේ මුලා වුනේ මෙතනට නේද? මෙතන රැවටුන මුලා වුණු නිසා නේද මේ කර්ම කුසල අකුසල කර්ම සිහි කරගෙන මේ සසරේ දුව ඇවිද්දේ. අවිඥානී වරණානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං මමං චේවතුම් හරකංච. බුදුහාමුදුරුවෝ දා දේශනා කළේ අවිද්‍යා නීවරණයෙන් වෙහිලා තණ්හා සංයෝජනයෙන් වැඳිලා මමත් නුඹලාත් බොහෝ සසරේ ඇවිද්දා කියලා කළ දේශනාව මෙතනට නේද කිව්වේ කියලා තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධා ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව්. නෑ නෑ මේක එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී පවත්වන්න පුළුවන්. මේ ධර්ම දැක්කහම අපිට එහෙට යමක් ගැටිලා හරි කැමැත්ත අකමැත්ත උපන්න ගමන්ම මේ ධර්ම දන්න කෙනාට පුළුවන් මේ එහෙට ගැටුණාට සිතට දැක්කේ මේ දෙන්නේ මේ මනෝමය දෙයකට රැවටිලා නේද මේ කැමැත්ත අකමැත්ත උපදවා ගත්තේ කියලා. මේක රළු ඕලාරික සංකත ධර්මයක් නේද කියලා මෙනෙහි කළ පමණකින් අපට පුළුවන්කම තියෙනවා ඒ උපන් කැමැත්ත අකමැත්ත ඒ ඔස්සේ ඉදිරියට යන්න තීච්ච. එතනින් තමයි දැන් ඒ නුවණින් දැකිය යුත්තක් කියන්නේ. දැන් අපි හැමතිස්සෙම දැනගන්නවා මේ කැමැත්තට අකමැත්තට ආවේ මෙන්න මේ දහම නුවණින් නොදැක්ක නිසා. අපි නොදැක්ක නොපෙනී මෙහි අකුසලයට කුසලයට ආපු තැන අපි නැවත නිවැරදි කරනවා මෙතන වැරදිලා නේද මෙහාට පෙන්නේ කියන එක. එතකොට අපි හැමතිස්සෙම කරන්නේ නැවත නැවතත් නුවණින් බලලා නිවැරදි කරගන්න එක. දැන් අපි ඉන්න තැන ස්වභාවය මේ අරමුණ ගැටුණාම අරමුණේ මුලා වෙන බව මේක පේනවාමයි කියන දැනුමට එන බව දැනගැනීමට ඇවිල්ලා ඊට සාපේක්ෂකව සිතන්න හොයන්න විමසන්න යන බව. අපිට මේ දළදා මාලිගාව කියන දැනුමට යවාම එතනින් එහාට දළදා මාලිගාවට සාපේක්ෂකව අපි හිතන්න මෙනි කරන්න යනවා කියලා. ඒ තැන තමයි අපි ඉන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කරන්න ඕන මේ දැනගැනීම කියන එක නිරෝධ කරන්න ඉස්සෙල්ලා ඉන්ද්‍රිය භාවනාව වෙන්නේ, ඉන්ද්‍රිය සංවරය වෙන්නේ මෙතනින් එහාට යන ගමන වලක්ව ගන්න එක. ඊට සාපේක්ෂකව සිතනවා මෙනෙහි කරනවා කියන තැනට ගිය තැන අපි කරන්නේ කර්ම රැස්කරන එක, ආයුවණය. එතන එහාට සාපේක්ෂක වෙන්න නොදී දැන් මලක් කියන දැනගැනීමට ඇවිල්ලා ඒක කැමැත්ත අකමැත්ත උපදිලා ඒක විඳ ගන්න, ඒක සිප ගන්න, ඒක අයිති කර ගන්න යන්න හිතෙනවා. දැන් අපිට පුළුවන් ඒක වළක්ව ගන්න මෙතන යෙදුණු ධර්මතාවය මේක නේද කියලා ආපස්සට මෙනෙහි කිරීමක් කරලා යනවා. එතනදී ආර්ය භාවය තුලත් ඒක සිද්ධ වෙනවානේ. උන්වහන්සේලා තුල පවා මේ කැමැත්ත අකමැත්ත කියන එක උපදින්න පුළුවන්. දැන් උත්තරගතා තීරගතා තුල බැලුවාම උන්වහන්සේලා පරිසරයේ තියෙන සුන්දරත්වය පිළිබඳව කොච්චර ප්‍රකාශ කරලා තියෙනවද කියලා පේනවා. එනිසා මේ ධර්ම තුල මේ මහා දුක්ඛදායක බවක් කියන අදහස නැහැ. මේ ලෝකයේ තුල සුවේ සපේ විඳ ගන්න පුළුවන් වුණ කෙනෙක්. එතනින් එහාට වැටෙන්නේ නැතුව. ඒ බලන්නේ. එතකොට දැන් අපිට ඇහැට ගැටෙන කනට ගැටෙන නාසයට දිවට කයට ගැටෙන අවස්ථාවේ මනෝමය දකින්නවා කියන එක නුවණින් ඇසුරු කරන්න අමාරුයි. අපි ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මන ආයතනයේ දිහා හුඟක් බලාගෙන හිටියොත් අපට තේරෙනවා එහෙනම් අතනත් වෙන්නේ මේ සිද්ධියම නේද කියලා. මොකද ඒකට අනුමාන දැනුමක් එනවා. එළිය ගැටිච්ච රූපය දැන් සිහි වෙන්න විදිහක් නැහෙනේ. ඇහැට පෙනුනන එහෙනම් ඉස්සෙල්ලත් ඇහැට නෙමෙයිනේ පෙනිලා තියෙන්නේ. ඇහැට පෙනුනා නම් දැන් මේ වෙලාවේ හිතේ ඒ රූපේ මැවෙන්න විදියක් නැහැනේ. එතකොට අපිට අනුමාන නුවණක් එනවා ඊළඟට. එහෙනම් මම මේ තැන්වලදීත් මේ විදිහෙම රැවටීමක් නේද වෙන්නේ. අර සංකත ඕලාරික බව තේරෙන්න ගන්නවා. එතකොට අපිට යම් දවසක එනවා මේවා ගැන හිතන්න මෙනෙහි කරන්න දෙයක් නැහැ. මේ ස්වභාවයෙන්ම එළඹ සිටින දවසක්. ඒ කියන්නේ මේක සංකත ධර්මයක්, ඕලාරික ධර්මයක්, පටිසම්පන්න ධර්මයක් කියලා මෙනෙහි කරන්න ඕනේ නැහැ. මේක දකිනකොටම මේ ධර්ම එළඹ සිටින දවසක්. අනේ දාට රහතන් වහන්සේ කියලා කියනවා. මුලදි මෙනෙහි කරන්න ඕනේ. හේතුඵල ධර්මතාවය. සංකත ධර්මයක් කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේ. එතකොට හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දැක්කොත් ඒ හේතුව නිසා ඵලයක් හටගත්තා. ඒ ඵලය හේතුවක් වෙලා නැවත එකක් උදා කරන්නේ නැහැ. දැන් පටිසම්පාදයේ තුල පෙන්නන්නේ මොකද්ද? අවිද්‍යාව නැමැති හේතුව නිසා සංඛාර නැමැති ඵලයක් හටගන්නවා. ඊළඟට සංඛාර නැමැති ඵලය හේතුවක් වෙලා විඥානයේ නැමැති ඵලයක් ඇති කරනවා. එතකොට හැමතිස්සෙම වෙනවා එක තැනක ඵලයක් වෙනවා. ඒ වගේම ඒක හේතුවක් බවට පත් වෙනවා. අවිද්‍යාව නැමැති හේතුව නිසා සංඛාරය ඵලයක් වෙනවා. ඊළඟට විඥානයට සාපේක්ෂව සංඛාරය හේතුව වෙනවා. එතකොට විඥානයේ සංඛාරය නිසා හටගත්ත ඵලය වෙනවා. නමුත් නාම රූපයට සාපේක්ෂව නාම රූපය ඇති කළ විඥානය නිසා එතකොට විඥානයේ හේතුවක් වෙනවා. එකිනෙකට බැඳි යනවා. අපි සංකත ධර්මයක් හැටියට බලනකොට අපි බලන්නේ යම් හේතුවක් නිසා යමක් හටගන්නවා. හටගන්න දේ නිසා තව එකකට යන්න තියන්නේ නැහැ. ඒකේ හේතුවක් තියෙනවා. ඔව් දැන් එතනදී තියෙන්නේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන කියන මේ තැන තමයි අපි මේ නිරුද්ධ කරන්නේ. දැන් අපි හිතන්න දැන් අපි කියවනේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර කියන තුන අවිද්‍යාවපත්තෙන් හටගන්න සංඛාරය කියලා. දැන් අපි ඊයේ දර්ශනයක් හැටියට කිව්වා බල්ලා බල්ලෙක් හැටියට දැකලා දිය බල්ලාගේ කායික ක්‍රියාවක් තියෙනවා. බල්ලා බුරණ වාචික ක්‍රියාවක් තියෙනවා. බල්ලගේ මානසික ක්‍රියාවක් තියෙන දැන් වෛරයෙන් තරහ පිරිච්ච. දැන් කායික ක්‍රියාව වාචික ක්‍රියාව මානසික ක්‍රියාව කියන මේ තුන් ක්‍රියාවම අකුසල සහගතයිනේ. දූෂිත වෙච්ච හිත මූලික වෙලානේ කරන්නේ අපුඤ්ඤාභි සංඛාර. එතකොට දැන් බලන්න බල්ලට අපුඤ්ඤාභි සංඛාර ඇති වුනේ කාය වචී මනෝ වශයෙන් බල්ලෙකුට සාපේක්ෂකවනේ. බල්ලෙකුට සාපේක්ෂකව. එතකොට දැන් අපිට අර අපි ගත්ත නිදර්ශනයේදී දලදාමාලිගාව කියන තැනට සාපේක්ෂකව අපුඤ්ඤාභි සංඛාර සිහි වුණා. කළ හොරකමක් වෙනසෙයි. දළදා මාලිගාව කියන දැන ගැනීමට සාපේක්ෂකව පෙර කුසලය සිහි කරගත පුඤ්ඤාපි සංඛාරය. එතකොට පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර කියන දෙකටම හේතුව කාරණාව උනේ දළදා මාලිගාව. එතකොට දැන් අපිට හොයාගන්න පුළුවන් වෙනුන් මේ දළදා මාලිගාව කියලා ගත්ත දැනුම තුල තියෙන ඕන අවිද්‍යාව කියන කාරණා ටික. අවිද්‍යාවපත් තියෙන සංඛාර සංඛාර කියනකොට එතකොට දැන් අපිට පේනවා මීට සාපේක්ෂක වෙනකොට පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාරේ තියෙනවා. එහෙනම් පුඤ්ඤාපි සංඛාරේ අපුඤ්ඤාපි සංඛාරේ හටගන්න ඕන අවිද්‍යාවගේ ප්‍රත්‍යයෙන්මයි. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. එහෙනම් දුක නොදන්නාකම, සමුදය නොදන්නාකම, නිරෝධේ නොදන්නාකම, මාර්ගේ නොදන්නාකම කියන කරුණු හතර නුනුවන යෙදිලා තියෙනවා මෙන්න මේ දළදා මාලිගාව කියන දැනගැනීමට ආපු තැන. එතකොට අපට පුළුවන්කම තිබුණොත් මෙතන දළදා මාලිගාව කියන දැනගැනීමක් තියෙනවා. ඒ දැනගැනීම ඇතිවීමට හේතු වෙච්ච ස්කන්ධ ආයතන තියෙනවා. සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛ. දැන් මන ධම්ම මනෝ විඥාන මනෝ ස්පර්ශ මනෝ ස්පර්ශයෙන් වේදනා සංඥා සංඛාර කියනකොට මේ තියෙන ස්කන්ධනේ. ස්කන්ධ. පංචපාදානක්ඛන්ධා දුක්ඛ. දුක කිව්වනේ. දැන් අපි දුක දුක හැටියට දැකලා නැහැ. නොදන්නාකම තියෙනවා. දැන් දුකට හේතුව නැවත නැවත දුක ඇති කරන හේතුව තණ්හාව අවිද්‍යාව. දැන් අපි දළදා මාලිගාව කියන අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් ඊට එහාට නැවත නැවත දුක ඇති කරන හේතුව මේතනනේ. සමුදය දන්නේ නැහැ. දුකත් සමුදයත් ඇති තැන නිරෝධේ මාර්ගය ඇත්තෙම නැහැ. යම් විටක අපි තේරුම් ගත්තොත් මෙන්න මේ ආයතන මේ ස්කන්ධ මේ හේතු නිසා හටගත් දේ පිළිබඳව නුවණ යෙදෙනකොට එතන යෙදෙන නිරෝධය හා මාර්ගය මොකක්ද? එතකොට දන්නවා මෙන්න මේ හේතු ටික යෙදිලයි මේ බඳු දැනගැනීමක් ඇති වුනේ, මේ බඳු ඵලයක් හටගත්තේ කියලා දන්නවා. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට මේ ඵලයද නිරුද්ධ වෙනවා කියන නුවණ තුල තියෙන මොකක්ද? මේ ස්කන්ධ ආයතන ඉපද නිරුද්ධ වෙනවා, දුක පිරිසිඳ දකිනවා, ඉපද නිරුද්ධ වෙන ස්කන්ධ ටික දකිනවා, ස්කන්ධයන්ගේ ඇතිවීමක් දකිනවා, ස්කන්ධයන්ගේ වැයවීමක් දකිනවා, උදේ වැය ස්කන්ධයෝ ඇති වෙලා මේ බඳු දැනගැනීමක් ඇති වෙනවා කියලා දන්නවා. ඒ ඇති වෙච්ච දැනගැනීම මෙතනම නිරුද්ධ වෙනවා කියලා දන්නවා. එතකොට ඉන් එහාට සාපේක්ෂකව යන්න ඉඩක් නැහැ. එතකොට ඔහු දන්නේ නිරෝධය. ඉපද නිරුද්ධ වෙච්ච බව. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. උපාද වය ධම්මිනෝ. ඉපදිලා වැය වෙන බව. ඉපදිලා නිරුද්ධ වෙන බව. යංකින්ජි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධම්. හටගත් හටගත් දේ නිරුද්ධ වෙන බව. නැවත නැවත ඒ ස්කන්ධයන් ගියුදේ දක්නා බවමයි මාර්ගය. නාම ධර්ම
රූපයක් ගැටිච්ච ගමන් මේ පහම ඇති වෙනවානේ,
අනිවාර්යයෙන්ම එනවා.
එතකොට මනාපය ගැටිච්ච ගමන් උපාදානයක් ඇති
වෙනවා. ඔව්, මනාපය ඇති වුණු තැන ඒක නිරෝධයට නොබැලුවොත් එතනින් එහාට තණ්හා උපාදානෙන් ඒ අරමුණ හොයාගෙන යන්න පෙළඹෙනවමයි.
මනාපයක් ඇති නොවන විදිහට
දකින්න බෑ. හැබැයි රහතන් වහන්සේට පුළුවන්කම තියෙනවා, රහතන් වහන්සේ පුළුවන්කම පෙන්වන්නේ අනිත් අය කැමති තැන, ප්‍රසන්න තැන අප්‍රසන්න හැඟීමක් ඇති කරගන්නත් පුළුවන්. නොපිලිකුල් දෙහි පිලිකුල්ව දකින්නත් පුළුවන්. අනිත් අය හැමෝටම පිලිකුල් වෙන තැන උන්වහන්සේට නොපිලිකුල්ව ඉන්නත් පුළුවන්. නොපිලිකුල් ඌද පිලිකුල් ඌද දෙකෙහිම පිලිකුල උපදවා ගන්නත් උන්වහන්සේට පුළුවන්. නොපිලිකුලෙත් පිලිකුලෙත් නොපිලිකුල් භව උපදවා ගන්නත් පුළුවන් බව කිව්වා. ඒ වගේම උන්වහන්සේට තවත් හැකියාවක් තියෙනවා, පිලිකුල් නොපිලිකුල් දෙකම නැති කරලා උපේක්ෂා සහගතව ඉන්නත් පුළුවන්කම තියෙනවා. උන්වහන්සේට විශේෂ හැකියාවක් තියෙනවා, කැමති විදිහකට ඉන්න පුළුවන්. ඕනනම් කැමති නම් කැමති විදිහට මනාප දේ හැටියට බාර ගන්නත් පුළුවන්, පිළිකුල් දේ හැටියට බාර ගන්නත් පුළුවන්. රහතන් වහන්සේට ඒ හැකියාව තියෙනවා. වැඩි වූ ඉන්ද්‍රියන් නැති කෙනාට කොහොමද සාසනේ හැම කිසිම තහනමක් නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඉල්ලීමක් කරනවානේ දේවදත්ත හාමුදුරුවෝ. භික්ෂුව අනිවාර්යයෙන්ම ආරණ්‍යක වෙන්න ඕන, තුන් සිවුරු දරන්න ඕන, පාංශක විල සිවුරු දරන්න ඕන, නිර්මාංශ වෙන්න ඕන කියලා ඉල්ලීම් ඉල්ලනවානේ. බුදුරජාණන් වහන්සේ එක වරම ප්‍රතික්ෂේප කරනවානේ. එහෙර කරනවා, ඉල්ලීම් දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය එහෙම මේව කන්න එපා, මේව කනවා නම් මේ දහම අයිති නෑ කියන එහෙම සීමා පනවල නැහැ. මේ ශාසනය තුල සියලු ආහාරය පිළිබඳව ඇති කරගත යුතු සංඥාව තමයි දුක හා දුකට හේතුව බව. එතකොට ඒකෙදි බෙදීමක් නෑ. පරිප්පු පිළිබඳව තියෙන තණ්හාවයි මාළු පිළිබඳව තියෙන තණ්හාවයි වෙනසක් නෑ. තණ්හාව තණ්හාවමයි. එනිසා මේ ශාසනය තුල එහෙම ඒකාන්තයෙන් නිර්මාංශ විය යුතු. දැන් අද ගත්ත ක්‍රමයේ වැඩදී, අද ගත්ත ක්‍රමයේ හැටියෙන් නම් පිණ්ඩපාත යනකොට ඉස්සරහෙන් එක්කෙනෙක් බැනර එකක් කරන් යන්න ඕන. මේ මස් මාංශ බෙදන්න එපා කියාගෙන එක්ක බෝඩ් එකක් බෙල්ල එල්ලගෙන යන්න ඕන පිණ්ඩපාත යනවා. මේවා දෘෂ්ටිවාද. පින්දපාත යන කෙනාගේ අපේක්ෂාවක් නැහැ මොනවද දෙන්නේ මොනවද ලැබෙන්නේ කියන එක. ලැබුණු දේ බාර ගැනීම වැළඳීම. ඊළඟට ඉඩක් තියෙනවා තියලා විනය තුල. දැන් Tamanට සැකයක් අහන්න හෝ ලැබුණොත් මේ 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 මස් මේ සතාව මරලා දානය පිළියෙල කළේ ඔබ වහන්සේ වෙනුවෙන්මයි කියලා අහන්න ලැබුණොත්, දකින්න ලැබුණොත් මේ සතා මැරුවේ දානය වෙනුවෙන්මයි කියලා, දිත්තේනවා සුතේනවා දකින්න ලැබුණොත් මේ සතා මෙරුවේ දානේ වෙනුවෙන්, මේ සතෙක් මෙරුවා වුණා දානේ වෙනුවෙන් කියලා අහන්න ලැබුණොත්, සැකයක් හෝ ඇති වුණොත් මේ සතා මරන්න ඇති දානේ වෙනුවෙන්ද, අන්න ඒ බඳු දේ නොකන්න කියන එක උන්වහන්සේ පනවලා තිනු. ඊට වැඩි එකක් මස් මාංශ පිළිබඳව පැනවීමක් කරලා නැහැ මේ සතා. හැබැයි එතන චුන්දසූ කරගෙන නෙමෙයි කියවෙන්නේ, වෙන වෙනත් වෙනත් වැද්දෙක් පිළිබඳව. නමුත් ඒ වැද්දත් වැද්දාගේ දරුවොත්, ඒ දරුවන්ගේ බිරින්දෑවරුත් එතන 15 දෙනෙක් මාර්ගඵලයේ පිහිටනවා. ප්‍රශ්නේ වෙන්නේ මෙහෙමයි, මේ වැද්දාගේ බිරිඳ හැටියට ඉන්න කෙනා සිටු දියණියක්, සිටු නිවසට මස් සපයපු වැද්දා කඩවසම් තරුණයෙක්. මේ තරුණයා කෙරෙහි ඇතිවෙච්ච ප්‍රසාද සිත් ඇතිව මේ සිටු නිවසේ තරුණිය හොර රහසේ මේ වැද්දත් එක්ක කැලේට පැනලා යනවා. හැබැයි ඒ වෙනකොටත් ඇය මේ ශාසනයේ ප්‍රසාදේ ඇති කරගත්ත සෝතාපන්න භාවයට පත්වෙච්ච යුවතියක්. ඔන්න හිතාගන්න, අපි අද මාර්ගඵල ගැන කතා කරනකොට මගඵල ලැබපු කෙනෙක් විවාහ ජීවිතයකටත් යයිද කියලායි හිතෙන්නේ. නමුත් මගඵල ලැබපු කෙනෙක් දෙමව්පියෝ පිළිබඳව පවා අදහස අපේක්ෂා අතහැරලා වැද්දෙක් එක්ක පැනලා යන්න තරම් පවතින මානසික මට්ටමකත් තිබුණා. ගිහිල්ලා මේ වැද්දත් එක්ක බොහෝම සතුටෙන් ජීවත් වුණා. බිරිඳක් හැටියට තමන්ගේ යුතුයකම තමයි ස්වාමියාව සතුටු කරන එක, ස්වාමියාගේ අවශ්‍යතාවයන් ඉටු කරන එක. ඇය දන්නවා සතුන් මරණ එක වැරදයි කියලා, නරකයි, නපුරුයි කියලා. නමුත් ඇයට ඕන කමක් තිබුණේ නැහැ සතුන් මරන්න උදව් කරන්න. බිරිඳක් හැටියට මට යුතුයකමක් තියෙනවා උදෑසන ස්වාමියාගේ කෑම ටික හදලා දෙන්න, වතුර බෝතලේ හදලා දෙන්න, ඊට අවශ්‍ය කරන යාගී වෘත්තියට අදාළ උපකරණ ටික ගෙනල්ලා තියන්න. ඇය ඒ ටික කළා. දරුවන් 7 දෙනෙක් බිහි කළා. ඒ දරුවොත් විවාහකයෝ බවට පත් වුණා. දැන් මේ නිවසේ ඔක්කොම 16 දෙනෙක් ජීවත් වුණා මේ කැලේ. දිනක් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සමාගමටම, මේ පිරිසටම මගඵල ලබන්න හේතු සම්පත් ඇති බව දැකලා බුදුරජාණන් වහන්සේට කැලේට වැඩම කළා. වැද්ද අටවපු උගුල් වල සත්තු හසු වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ සතුන් නිදහස් කළා. වැද්ද ඇවිල්ලා බැලුවා පාසලකුණු තියෙනවා, මගේ උගුල් වලට අහුවෙච්ච සත්තු ටික ඔක්කොම නිදහස් කළා. එක්කෝ අරගෙන ගිහිල්ලා මරාගෙන ගිහිල්ලා මට එනකන්. දැන් ඉතාමත්ම කෝපයෙන් වටපිට බලනකොට දැක්ක මේ පාසලකුණු ඔස්සේ යනකොට බුදුහාමුදුරු තමයි මේ ක්‍රියාව කරලා තියෙන්නේ. දැඩි වූ කෝපයෙන් දුන්න මයනුව බුදුහාමුදුරුවන්ට විදින්න. බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළා ඔහුට කර කියාගත හැකි ඔහු ගලක් මෙන් වුණා. සෙලවිය නොහැකි ඒ ඉරියව්වෙන් එහෙමම ගලක් මෙන් හිටියා. දුන්න විදගෙන, දුන්න අමෝරාගෙන ඉන්නවා, දුන්න අතහැරෙන්නේ නැහැ. ඔහු ගලක් වෙලා. පියාගේ ප්‍රමාදය නිසා දරුවෝ සොයාගෙන ආවා. බලනකොට පියාට අනුතුරක් බව පෙනුණා. ඒ අයත් දුනු දිය ඇදගත්තා. ඒ අයත් බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානය අනුව සෙලවිය නොහැකි වුණා. එහෙමම වුණා. දරුවන්ගේත් සාමයාගේත් ප්‍රමාදය නිසා මේ ලේලිවරුත් මේ බිරිඳත් මේ වනාන්තරයට ආවා. ඒ බුදුහාමුදුරුවන් හඳුනනවා. දුවලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා සමා ඉල්ලගෙන තමන්ගේ ස්වාමියාටත් දරුවන්ටත් සමාව දෙන්න කියලා ඉල්ලීම් කළා. අන්න ඒ වෙලාවේ තමන්ගේ බිරිඳ බුදුහාමුදුරු ළඟ වැඳලා වැටෙනවා, සමාව ගන්නවා දැක්ක රායිට්ටත් ප්‍රසාදයක් අද්දාවක් ඇතුණා. අපේ සතුරෙක් නොවේ කියන. ඊළඟ බුදුරජාණන් වහන්සේ අදිස්ථානයේ අතහැරියා. මේ අයට බණ කිව්වා. බණ කිව්වහම මේ අය අර දරුවෝ වැද්දක් වැද්දගේ දරුවොත් ලේලිවරුත් මේ 15 දෙනාම සෝතාපට්ටි ඵලයේ පිහිටියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වැඩ ඉන්න අවදී දැන් මේ සිදුවීම ගැන කතා කළා. වැද්දත් සෝතාපන්න වුණා, වැද්දගේ දරුවොම ලේලිවරුත් සෝතාපන්න වුණා. ඇයි අර තරුණියට අර බිරිඳට සෝතාපන්න වෙන්න බැරි වුණේ කියලා කතාවක් ඇති වුණා. එහෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඇයට සෝතාපන්න විය යුතුනේ ඒ ගෙදර හිටිද්දිමයි, ළමා අවදීමයි සෝතාපන්න භාවයට පත්ුනේ කියලා දේශනා. එතකොට එහෙම වෙලා තියෙද්දි ඇයි එහෙනම් මේ වැද්දෙක් එක්ක මේ බඳු වැඩි කර්මාන්තයට ගියේ කියලා අහනකොට උන්වහන්සේ දේශනා කළ ලස්සන උපමාවක්. දැන් අපි තුවාලයක් නැති අතකින් විස වර්ගයක් ඇල්ලුවොත් ශරීරගත වෙන්නේ නැහැ. ඇතුළු වෙන්න ඉඩක් නැහැ. හැබැයි තුවාලයක් සහිත අතකින් විසක් ඇල්ලුව ඒක ඉක්මනින් ශරීරගත වෙන්න පුළුවන්. එනිසා උන්වහන්සේ පෙන්නවා ඇයගේ හිත තුවාලයක් නැති අතක් වගේ. ඇය යුතුයකම් ටික ඉටු කළා මිස ඇය ප්‍රාණඝාතයට සහාය දුන්නා නොවේ. ඇ නුවණින් ඒ කටයුතු කළ බව මතක් කළා. උන්වහන්සේ ඒකල ධර්ම දේශනාවත් අහලා බොහෝ දෙනෙක් මගඵල අවබෝධ කරගත්තා. එනිසා එතනදී තියෙන්නේ ඇය සෝතාපන්න භාවයට දහම දැක්කේ බොහෝ කලකට ප්‍රථම. හැබැයි එයා දැකපු දහම දැනගත්ත දහම භාවිතා කළේ නැහැ. භාවිතා කළා නම් ඒ වෙනකොට ඇය ඊට වඩා උසස් තත්වයකට යන්න තිබුණා. දැන් දහම දන්නවා අපි මුලා වෙන්නේ මෙන්න මෙහිමයි මෙන්න මෙතන නේද කියලා සංකතෝලාරික ප්‍රතිසම්පන්න කියන ධර්මතාවය දන්නවා. දන්නවා වුණාට එයා උත්සාහවත් උනේ නැහැ ඒ දහම නැවත නැවත දකින්න ලැබෙන අරමුණෙහි දකින්න. ඒ නිසා ඒ ප්‍රමාදය කොච්චර වුණාද අම්මා තාත්තා නෑ පරපුර ධන ධාන්‍ය දීපල ඔක්කොම අතහැර දාලා අර රළු ජීවිතයකට වැද්දෙක් එක්ක ගත කරන වැදි ජීවිතයකට එන තරම් එයාගේ කාමය බලවත් වුණා. ඉතින් මේ වයිදී තියෙනවා අපට පෙනෙන්නේ මේ වැද්දෙක් එක්ක ගිය කාන්තාවක් පිළිබඳ වුණත් මේ වයිදී තියෙනවා මේ තරමට බැඳිලා යන්න හේතු කාරණා තියෙනවා අතීත සංසාරික. මේ බැඳීම මේ ජීවිතේ එකක් නොවෙන්න පුළුවන්. සංසාරික මේ දෙන්න බොහෝ කාලයක් එකට ආපු දෙදෙනෙක් වෙන්න පුළුවන්. වැද්දෙක් වෙලත් මේ දුක් බව දැනදැන තියෙන සම්පත් ගැන අතහැරගෙන යන්න තරම් සිත රළු කරගත්තේ ඒ තරමට හිත නමාගත්තේ මේ සංසාරික බැඳීමම වෙන්න ඇති. පටාචාරාව ගෙදර වැඩ කළ දාසයෙකු සමගයි කියේ. ඉතින් මේවා මේ ජීවිතේ හමුවීම නිසාම ඇතිවෙච්ච බැඳීම් නෙමෙයි. අද ඔහු දාසයෙක් වැද්දෙක් බවට පත් වුණා පෙර මේකට ආපු ගමන. ඒ සසර බැඳීම් නිසා යන්ට සිද්ධ වුණා. ඒත් සෝවාන් වෙලා ඉතියේ. සෝතා ඒ ඔක්කොම වැද්ද ටික සෝතාපන්න වුණා. ඊට පස්සේ බණ කිව්වහම ඒ අය ඔක්කොම සෝතාපන්න වුණා. මාර්ග උපාසකයෝ බවට පත් වුණා. උපාසිකාව බවට පත් වුණා. ඒ බිරිඳ විතරයි සෝතාපන්න වෙලා ඉන්නේ. මේ අපිට වහ වහ අපේක්ෂාව නිවන නම් නිවන අපේක්ෂාවෙන් කටයුතු කරන කෙනාට සිද්ධ වෙනවා ලෝකේ අතහරින්න. ලෝකයක් අල්ලගෙනම මේ පැත්ත. නමුත් අපට නිවන කියන එක ධර්මතාවයේ එක්තරා සීමාවක තියාගෙන, ඒ කියන්නේ දැන් අපි අනිවාර්යයෙන්ම මම සතර ආපායට යන්නේ නැහැ දැන් කියන මට්ටමකට හිතපත් කරගත්තට පස්සේ දැන් අර සිටු තරුණිය සෝතාපන්න වෙන්න තරම් ධර්මයේ හසල වුණා. නමුත් ඇය කොච්චර ප්‍රමාදී වුණාද වැද්දෙකු සමග යන්න තරම් හිත ඒ පැත්තට බර වුණා. එතකොට නමුත් ඒ ජීවිතයට ගියත් එයා ස්ථාවර පදනමක ඉන්නව අපව පහලට අපායට නොයන තරමකට. එතකොට අපි මේ ජීවිතයේ අරමුණක් කරගන්න ඕන රහත් වෙන්න හෝ අනාගාමී වෙන්න හෝ කියන තැන පසකින් තබලා අඩුතරමින් මේ ධහම දැකලා සෝතාපන්න මාර්ගයට එනවා සතරපායින් වැළකුණු තැනකට හෝ එනවා කියන තරමකට හෝ ඇවිල්ලා අපි එබඳු සීමාවක් තුල හෝ කටයුතු කරලා අපි යම් සෑහීමකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ඉතා හොඳයි. ඊළඟට අපිට ගත කරන ලෞකික ජීවිතයේ පැවැත්ම සඳහා අපි පැය 23ක්ම යොදවලා එක පැයක් මේ ලෝකයෙන් ඈතර වීම සඳහාත් යම් කාලයක් එක පැයක් පැය භාගයක් ඒ වෙනුවෙන් යොදවන්න උත්සාහ කළොත් අපට යම් දවසක දැනෙනවා අර පැය 23න්ම අවසානයේට අපට ඇති කරලා තියෙන දුක වේදනාව කම්පණය කලකිරීම අසහනෙ. නමුත් මේ යෙදිච්ච පැය භාගය තුල මොනතරම් සුවයක් සතුටක් ලැබෙනවද කියන අත්දැකීම ලැබෙනවා. එතකොට අපි ලෝකේ හැම දෙයක්ම කරන්නේ සැප සතුට හොයන්නේ. අපි ක්‍රමිකව හඳුනගන්න සැබෑ ලෙසම සතුට තියෙන්නේ සැපේ තියෙන්නේ කොතනද කියලා. එතකොට අපිට මේ ලෝකය අතහරින්න ලෝකයේ පැත්තේද සැප සතුට තියෙන්නේ මේ පැත්තේද සැප සතුට තියෙන්නේ කියන දෙක තේරෙනවා. එතකොට අපි නුවණින් සැබෑ සැපේ මොකද්ද කියලා හඳුනාගත්තට පස්සේ රජවරු රජ තනතුරු සිටුවරු සිටු තනතුරු මහා ධනවන්තයෝ ඒ තමන් සන්තක අල්ප වූ ස්වල්ප වූ හෝ මහත් වූ ධනස්කන්ධයන් අතහැර දාලා අහෝසුකං අහෝසුකං කියමින් අහෝසපයි අහෝසපයි කියමින් මේ ශාසනය තුල හැසිරෙච්ච සෝනහාමුදුරු ආදී මේ මහා ධනවන්තයන් පවා මේ ශාසනය තුල ගහක් පල්ලි ගලක් පල්ලි වැඩ ඉඳගෙන කොච්චර සතුටින් වැඩ හිටියද කියන එක ඊ ඇත්ත කොච්චර සත්‍යයක්ද කියන එක තමන්ම අත්දකින දවසක් එනවා. එදාට අමාරුවක් නෑ අපහසුාවක් නෑ මේ ලෝකයෙන් ඈතර වෙන්න. ඉතින් අපිට තාම මේ දෙපැත්ත තුලණය වෙනවා. මීට වඩා එහෙ වටිනවා, එහෙට වඩා මෙහෙ වටිනවා කියන දෙපැත්ත මාරු වෙනවා. ඒ නිසා අපි ටිකක් මේ දෙපැත්ත පිළිබඳව තුලණය කරගෙන කොයි පැත්තද හැමදාම සැපේ තියෙන්නේ? මේ පැත්තේ ලෝකේ එක වෙලාවක සැපේ තියෙනවා, ඒ සැපේම තව ටිකකින් දුක බවට පරිවර්තනය වෙනවා. එතකොට මට ඕන දැන් ටික වෙලාවක් සැප විඳලා ලොකු දුකකට වැටෙන එකද මම හොයන්න ඕන? දැනුත් සැප විඳලා මතුත් සැප විඳින හැමදාම සැප තියෙන තැනද මම රැඳෙන්න ඕන කියන එක නුවණ දැනුම Tamanට වැඩෙනවා. ආ හොඳයි, බුද්ධ පූජාව සකස් කරගන්න. නාන වෙලා මාදීනේ තමන්නේ පස්සේ නාන පොඩි කරගන්න. දැන් පස්සේ නාන.